කාල සටහන ලොකු වෙනසක් නැහැ. මේ සාමාන්‍ය කාල සටහන වගේ උදේ යාවදි වීම ඊළඟට සමෝ භාවනාව ඒ දැන් සමති යෝගා උදේ ආහාරය ඒ ටික ඉදිරියටම තියෙනවා. ඊළඟ උදේ ආහාරයෙන් පස්සේ පොඩි වෙලාවක් අපිට තියෙනවා ක්‍රියා භාවනා සඳහා. ඒකේ මේ ක්‍රියා භාවනා කියලා එක වෙන් කරාට අපි පස්සේ වැඩසටහනේදී දැන් ටිකක් වැඩිපුර කතා කරමු. ඒ තමයි අපේ මූලික තේමාව. හැබැයි ඒ උදේ අපේ ඉඳලා අටහමාර 8:45 විතර වෙනකල් ඒ තමන්ගේ ඒ මොනව හරි තියෙනවා නම් ඒ කාමර පරිත්‍ර කිරීම, වැසි කිලි නාන කාමර පරිත්‍ර කිරීම, මේ ඒ පාර අතු ගාන ටික ඒ කාලගුණයත් එක්ක ඒ වැඩ ටික ඒ රෙදි සෝදනවා නම් ඒ ටික මේ ඒ කාලේ ගන්න ඒක භාවනාවක් විදියට. හැබැයි ලොකු ව්‍යාපෘති පටන් ගන්න යන්න එපා. ඒ උදේ කෑමෙන් පස්සේ ඒ භාගිකින් විතර ඉවර කරන්න පුළුවන්. විශේෂයෙන් තනියම කරන්න පුළුවන් දෙයක්, නිහඬව කරන්න පුළුවන් දෙයක්, හිමීට කරන්න පුළුවන් දෙයක් බලලා තීරණය කරලා එහෙම නැත්නම් කාර්යාලයෙන් අහන්න උදේ ආහාරයෙන් පස්සේ අද දවස් මොනවද කරන්න තියෙන්නේ කියලා. නැවතත් ඒ කාරණය අවධාරණය කරන්න තනියම කරන්න පුළුවන් වැඩක් තෝරගන්න හොඳයි. නිහඬව කරන්න පුළුවන් දෙයක්, ඊළඟට කලබලයක් නැතුව හදිස්සියක් නැතුව එමීට කරන්න පුළුවන් කාර්යයක් පැය භාගකින් විතර ඉවර කරන්න පුළුවන් දෙයක්. ඉන් පස්සේ සූදානම් වෙලා 9 විතර වෙනකොට ශාලාවට එන්න. මේ ශාලාවට 9 සිට 2:00 විතර ශාලාවේ රැඳෙන්න බලාපොරොත්තු වෙන්. එතෙන්දී භාවනාවට මුලින්ම උපදෙස් ලැබෙනවා. භාවනාව කිසියම් මඟ පෙන්වීමක් ඇතුව අපට පුරුදු කරන්න පුළුවන්. ඒ අනතුරුව ඒ සම්බන්ධයෙන් කෙටි දේශනාවකින් පස්සේ ආය භාවනාවක් සහ සාකච්ඡාවක් ඒ විදිහට ඒ පැය දෙක ගෙවිලා යනවා. ඉන් අනතුරුව පොඩි විවේකයක් තියෙනවා. විවේකය තමයි ඉතින් මේ දවස් ටිකේම එහෙම කාලසටහනේ විශේෂ දෙයක් නැහැ. හුදකලාවේ නිහඬව ඒ කරපු භාවනාව දිගටම කරගෙන යන්න. ශාලාවේ හරි කාලගුණේ හොඳනම් එලිමහනේ හරි එහෙම නැත්නම් තමන්ගේ කුටිවල දහවල් ආහාරයේ සුදු කාලසටහනට අනුව. ඉන් පස්සේ පුස්තකාලේ තියෙනවා. ඉතින් පුස්තකාලේ ඒ තියෙන පොත් ටික ඔක්කොම ඔලුවේ දාගන්නාට වැඩිය හොඳයි. ටිකක් සැහැල්ලුවෙන් මේ පුහුණුවට අත්දැකීම් පැත්තට ප්‍රායෝගික පැත්තට කාලය යොමු කරන එක. මේ විවේකයක් ගන්නවා නම් වැඩිය හොඳයි. මොකද දීර්ඝ දවසක් සාමාන්‍යයෙන් උදේ 4 විතර ඉඳලා අනතුරුව 2:00 නැවතත් ශාලාවට එන්න. එතකොට ඒ වෙනස තියෙනවා උදේ 9:00 ඊළඟට හැන්දෑවේ 2:00. පැය දෙකක් විතර ශාලාවේ ගත කරන්න බලාගෙන නැවතත් භාවනාව පොඩි හැඳින්වීමක් භාවනාව සාකච්ඡාවක් වශයෙන්. ඉතින් පස්සේ පුරුදු විදියට කාලසටහන රාත්‍රී 8:00 සාකච්ඡාව දක්වා. ඒ තමයි අපේ කාලසටහන. ඉතින් එතෙන්දී ඒ ප්‍රශ්නේ ඇහුවා වගේ උපදෙස් ලැබෙනවා. ඉතින් මොන උපදෙස් දුන්නත් බොහෝ විට කෙරෙන්නේ අපිට ඕන එක. ඒ නිසා මේ අපි කාලයක් පුරුදු වෙච්ච දේවල්, අහපු දේවල් ඒ වගේම බේරෙන්න අමාරුකම තියෙනවා. ඒ නිසා විශේෂ උත්සාහයක් ගන්න ඕනේ. මේ මේ විදිහට කිව්වොත් මේ අලුත්ම කෙනෙක් විදිහට පටන් ගන්න මේක පටන් ගැනීමක් කියලා හිතුවොත් වැඩිය හොඳයි. ඒ හැමදේම පටන් ගැනීමක් තමයි. ඉතින් ඒ නිසා මේ දැන් අප කවුරුත් කාලයක් භාවනා කරනවනේ. තනියමත් භාවනා පුහුණු වෙනවා, විවිධ ගුරුවරුන් යටතේ භාවනා පුරුදු වෙනවා. ඉතින් ඒක වාසනාවක්. ඒ අතර දැන් මෙතනදී අපි මේ කාරණේ විශේෂයෙන් කියන්න ඕනේ. මේ දැන් මෙතනදී අපි උත්සාහ කරන්නේ ඊබඳු අපි දන්න විදිහට මේ භාවනාවක් දියුණු කරගන්න නෙමෙයි. ඒ කියන්නේ අපි අහලා තියෙන විදිහට දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ කිසියම් භාවනා ක්‍රමයක් අරගෙන සමථානක් අරගෙන, සමථාන කියලා කියන්නේ භාවනා ක්‍රමෝපාය අරගෙන ඒ ක්‍රමය කාලයක් දියුණු කරන එක. ඒ තමයි අපි භාවනා විදිහට බොහෝ විට ප්‍රගුණ කරලා තිබෙන්නේ. දැන් ඊට වැඩිය කියන භාවනා ක්‍රමයක් ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි මේ දවස් කීපේ අපි උත්සාහ කරන්නේ. කොහොමද මේ භාවනාවෙන් ජීවත් වෙන්නේ කියන තැනට යන්නේ. කියන භාවනාවේ ජීවිතයකට යන්නේ කොහොමද? දැන් මම හිතන්නේ අපි කවුරුත් ආ යුතු තැනක් දැන් අපි ක්‍රමත් එක්ක ආරම්භ කළා, ක්‍රමත් එක්ක භාවනා ක්‍රමත් එක්ක සටන් කළා, භාවනා ක්‍රම පුරුදු කළා. ඉතින් ඒ ප්‍රයෝජනත් ලැබුණා. හැබැයි මේ බොහෝ ප්‍රයෝජන ලැබෙන්න ඇති. කායික නිරෝගීතාවයේ භාවනාවෙන් ලබා ගත අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම හිතේ එකලස් භාවය, හිතේ සංසුන් භාවය අපේ රැකියාවල අවුල් නිරවුල් කරගන්න පුළුවන් වුණා. සම්බන්ධතාවල තිබුණු සංකීර්ණතා සරල කරගන්න ලැබෙන්න ඇති. ඒ විදිහට මේ අධ්‍යාපනයේ පැත්තෙන් බොහෝ පැතිවලින් මේ භාවනාවෙන් අපි කවුරුත් ප්‍රයෝජන අරගෙන ඇති. ඒ අප ප්‍රගුණ කළ භාවනා ක්‍රමවලින්. ඉතින් එතනින් එහාට පියවරක් තියන්නයි අපි මේ උත්සාහ කරන්නේ. කොහොමද මේ භාවනාවේ ජීවිතයකට පිවිසෙන්නේ? දැන් එහෙම කිව්වම සමහර විට කෙනෙකුට බයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම දාලා මේ නිලම් බැරිල ඉඳ ඒ වගේ එහෙම නැත්තම් කොහේ හරි කැලේකට යන්න තමයි දැන් මේ අපිව අපේ මේ ඔළුව හොදන්න හදන්නේ කියලා එහෙම හිතෙන්න පුළුවන්. දැන් එහෙම නෙවෙයි කියන එකයි මෙතන මේ පුරුදු වෙන්න යන්නේ. දැන් ওই ක්‍රමත් එක්ක භාවනා ක්‍රමයක් එක්ක අපිට වැඩි කාලයක් ඉන්න නම් තැනක් ඕන වෙනවා නේ. ඔය කිසිම භාවනා ක්‍රමයක් අරගෙන මේ ගාක් සියුම් 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 තැනකට එන්න බෑ ඔය තියෙන කලබලෙත් එක්ක. ඔය අපි දන්න කිසිම භාවනා ක්‍රමයක්කින් එබඳු සියුම් අත්දැකීමකට යන්න අමාරුයි. ඔය උදේ පාන්දර නැගිටලා දඩ විදියේ උයන සිහන බස් එකට දුවන රස්සාව කරන ඒ ගෙදර වැඩ බඩු ගේන උයන ඔය වැඩත් එක්ක බෑ. පුළුවන් දුරක් තියෙනවා. ඉතින් එහෙම ක්‍රමයක් දියුණු කරන්න නම් අන්න මේ වගේ තැනකට කොහරි තැනකට ගිහිල්ලා කාලයක් කැප කරන එක වටිනවා. දැන් එහෙම නෙමෙයි මේ ජීවිතේ කියන්නේ ඔය කියපු ටිකයි නොකියපු ටිකයි ඔය සියල්ලනේ ජීවිතේ කියන්නේ. එතකොට ඒ ජීවිතය කොහොමද භාවනාවෙන් ගත කරන්නේ? අන්න ඒ ගැනයි පොඩි ඇඳින්වීමක් පොඩි පරිශ්‍රණයක් අපි මේ කරන්න හදන්නේ. ඉතින් සමහර විට අපි පිළිදී වෙලා තියෙන සම්ප්‍රදායනුකූල භාවනා වැඩමුළු වලට වැඩිය මේ වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරගන්නත් ඕනේ. අවශ්‍ය මේ ජීවිතයේ තුල භාවනාව පුහුණු වෙන කෙනෙකු බවට පත් වෙන්න. දැන් මේ අපි හැමදෙනාම බෞද්ධනේ. ඉතින් අපි කොහොමද බෞද්ධ වුණේ කියලා ඇහුවොත් මම හිතන්නේ අපි ඔක්කොම දෙන උත්තරේ තමයි අපි උපතින්ම බෞද්ධයි. ඒක දෙකක් නෑ, උපතින්ම බෞද්ධයි. ඒ වාසනාවක් එහෙම උපතින්ම බෞද්ධ කෙනෙක් වෙන්න පුළුවන් නම්. අපිට එහෙම පුළුවන් ද කියන ප්‍රශ්නේ නම් එනවා. කොහොමද උපතින් කෙනෙක් ධාර්මිකයෙක් වෙන්නේ? උපතින් කෙනෙක් දහම් මගෙහි ගමන් කරන අයෙක් වෙන්නේ? උපතින්ම කෙනෙකු විමුක්ති මාර්ගයේ ගමන් කරන කෙනෙක් වෙන්නේ? උපතින්ම කෙනෙකු තරහ අතාරින කෙනෙක් වෙන්නේ? දුක අඩු කරගෙන කෙනෙක් වෙන්නේ? එහෙම වෙන්න පුළුවන් ද? උපතක් කියන එකට එහෙම ප්‍රතිහාරයක් කරන්න පුළුවන් ද? දැන් අපි කවුරුත් දන්න ප්‍රකාශයක් තමයි ඔය කිව්වනේ, උපතින්ම කෙනෙක් බ්‍රාහ්මණයෙක්, උපතින්ම කෙනෙක් වසලෙක්. ඒ වසලෙක් විදියට ඉපදුනොත් මැරෙන කල්ම වසලෙක් තමයි, බ්‍රාහ්මණයෙක් විදියට ඉපදුනොත් මැරෙන කල්ම බ්‍රාහ්මණයෙක් තමයි කියන දර්ශනයක් මේ තිබුණේ. ඉතින් ඒ දර්ශනයට බුදුහාමුදුරුවෝ අභියෝග කළා. බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙම උපතින් කාටවත් කවුරුවත් වෙන්න බෑ. මනුස්සයෙක් වෙනවා මිසක් ඒකත් වෙන්න බෑ. මිනිස් ශරීරයක් ලැබෙනවා මිසක් වෙන කවුරුවත් නම් වෙන්න බෑ උපතින්. උපතින් කිසිම කෙනෙක් බ්‍රාහ්මණයෙකු වන්නේ, වසලයෙකු වන්නේ නැති බව. කොහොමද වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ? උසස් හෝ පහත් අයෙකු වන්නේ තමන් ජීවත් වෙන විදිහට. එයයි බුදුදහම. ජීවත් වෙන විදිහට කෙනෙකු බ්‍රාහ්මණයෙකු වෙනවා. බ්‍රාහ්මණයෙකු කියන්නේ උසස් අයෙකු වෙනවා, වංශවත් අයෙකු වෙනවා. ඒ වගේම ජීවත් වෙන ආකාරය අනුව කෙනෙකු එසේ නොවන අයෙකු බවටත් පත් වෙනවා. එතකොට දැන් මෙතන කාරණා කීපයක්ම තියෙනවා සැලකිල්ලට ගන්න. මේක තමයි බුදුදහම. එකක් තමයි දැන් ඔය බුදුදහම අපි පිළිගන්නවා නම් උපතින් කාටවත් බ්‍රාහ්මණයෙකු වන්නටවත් වසලයෙකු වන්නටවත් බෑ කියලා උපතින් බෞද්ධයෙක් වෙන්නත් බෑ. බ්‍රාහ්මණයෙක් වෙන්නවත් ක්‍රිස්තියානි මුස්ලිම් වෙන්නත් බෑ. හැබැයි බෞද්ධ වෙන්න පුළුවන් කියලා අපි කියනවා නම් ඒක බුදුදහම ප්‍රතික්ෂේප කිරීමක්. ඒක ක්‍රියාවෙන් තමයි ඔය කවුරුත් වෙන්නේ. ඒක පළවෙනි කාරණේ. ජීවත් වීමෙන් තමයි කෙනෙකු කිසියම් අයෙකු බවට පත් වෙන්නේ. ඒ ජීවත් වෙන ආකාරය අනුව. දෙවෙනි කාරණය, දැන් සමහර වෙලාවට කෙනෙකු බොහොම කාරුණිකව පරාර්ථකාමීව කටයුතු කරනවා. ඉතින් ඒ වෙලාවට අන්න එතන උසස් අයෙකු, බ්‍රාහ්මණයෙකු, බෞද්ධයෙකු ඉන්න පුළුවන්. හැබැයි ඒ තැනත්තාම තවත් විටක ආත්මාර්ථකාමීව කුරිරු විදිහට කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් එතන අර කාරුණික ක්‍රියාවේදී හිටි උසස් තැනත්තා නැහැ. මේකනේ ජීවිතය කියන්නේ. එකම විදිහට උපතේ සිට මරණය තෙක් ඉන්න කවුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. එයයි පරිණාමය, එයයි විපරිණාමය, එයයි පැවැත්ම කියන්නේ. මේ හැම දෙයකම පොදු කාරණයක්. ගහකට, වැලකට, ගඟකට, මුහුදකට, රටකට, අහසට, පොළවට මේ හැම දෙයකම පොදුයි. ඉතින් මිනිස්යාට ඊට වැඩිය මේ කාරණය සාධාරණයි. අපි කවුරුත් ක්‍රියාවෙන් ක්‍රියාවට වෙනස් වෙනවා. එකම විදිහට දවස් දෙකක් ඉන්න බෑ අපිට. පැය දෙකක් ඉන්නත් බෑ. කායිකව බැලුවොත් කොහොමත් ඉන්න බෑ. එක විදිහට පැය දෙකක් බොහොම අමාරුයි. මානසිකව නම් මිනිත්තු දෙකක්වත් ඉන්න බෑ. ඉතින් මේ ඒ වෙලාවේ අපි සිතින් ගතින් වචනෙන් ක්‍රියා කරන ආකාරය අනුව පුද්ගලයා මැවෙනවා. නැතුව මේ ඉන්න පුද්ගලයෙක් එක එක විදිහට ක්‍රියා කරනවා නෙමෙයි. ඒ හිතන, කතා කරන, ක්‍රියා කරන විදිහෙන් පුද්ගලයෙකු නිර්මාණය වෙනවා. ඒක තමයි කියේ චේතනාවෙන් කර්මය ඇති වෙනවා. මේ කාරණය පැහැදිලි කරගන්න එක වටිනවා. තේරුම් ගන්න එකත් වටිනවා. කොහොමද මේ පුද්ගලයෙක් හැදෙන්නේ කියන එක. දැන් යන්නේ ප්‍රශ්නේ, දාර්ශනික පැත්තෙනුත් තියෙන ප්‍රශ්නය, භාවනා පැත්තෙනුත් තියෙන ප්‍රශ්නය, කොහොමද මේ පුද්ගලයෙකු බිහි වෙන්නේ? මම හැදෙන්නේ කොහොමද? මම හැදෙන්නේ ක්‍රියාවෙන්. හිතන විදිහෙන්, කතා කරන විදිහෙන් සහ ක්‍රියා කරන විදිහෙන් ඒ සිතු ආකාරයට, කියූ ආකාරයට, කළ ආකාරයට අනුව පුද්ගලයෙක් එතන හැදෙනවා. ඉතින් ඒ සිතිවිල්ලෙන්, වචනෙන්, ක්‍රියාවෙන් පස්සේ ඒ පුද්ගලයා නෑ. ඊළඟ සිතිවිල්ලට අනුව අලුත් පුද්ගලයෙක් හැදෙනවා. ඉතින් මේ විදිහට, මේ බෞද්ධයෙකු විදිහට උපතේ සිට මරණය තෙක් ඉන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. එහෙම ඉන්නත් අමාරුයි. විශේෂයෙන් පෘථග්ජන කෙනෙකුට ඒක කරන්නම බැහැ. දැන් මේ බෞද්ධ නැත්නම් මේ ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙකු බවට පත් වෙන්න නැත්නම් එහෙම මේ ධර්මානුකූලව ජීවත් වෙන්න වීරියක් ගන්නට ඕනේ. ඒ කාරණය පැහැදිලි ඇති. මේ වචන අපි නියම අර්ථයෙන් හිතට හුඟක් වෙලාවට යොදන්නේ. දැන් අපි කියනවා බෞද්ධ ගුරුවරයෙක් කියලා. එතන මේ බෞද්ධ ගුරුවරයෙකු කියලා අපි හඳුන්වන්නේ බුදුදහම උගන්වන කෙනෙකුට. එතකොට බෞද්ධ වෛද්‍යවරයෙක් කියනවා. බෞද්ධ වෛද්‍යවරුන් කියන්නේ මොන අර්ථයෙන්ද? බෞද්ධ ව්‍යාපාරිකයන් කියනවා. බෞද්ධ නායකයන්. දැන් මේ වචනේ කිව්වහම කිසි අර්ථයක් එන්නේ නැහැ. ඒ උපතින් එන කතාව උදේනේ කියන්නේ. දැන් ඇත්තටම බෞද්ධ ගුරුවරයෙකු කියනවා නම් කියන්නට ඕනේ මේ මොන විෂයද උගන්වන්නේ කියන එක උට නෙමෙයි, කොහොමද උගන්වන්නේ කියන එක. කෙනෙකු බෞද්ධ ගුරුවරයෙකු හෝ බෞද්ධ නවන ගුරුවරයෙකු බවට පත් වෙන්නේ ඒ ගුරුවරයා තමන්ගේ ගුරු භූමිකාව කරන ආකාරයන. ගණිතය උගන්වන කෙනෙකුටත් බෞද්ධ ගුරුවරයෙකු වෙන්න පුළුවන්. විද්‍යාව උගන්වන ගුරුවරයෙකුටත් බෞද්ධ ගුරුවරයෙකු වන්නට පුළුවන්, වෙන්න ඕනේ. ඒ වගේම බුදුදහම උගන්වන ගුරුවරයෙකු බෞද්ධ ගුරුවරයෙකු නොවෙන්න පුළුවන්. ඉතින් මේ ඒ විෂය උගන්වන වෙලාවේ මොනවද උගන්වන්නේ කියන එක නෙමෙයි, ඒ ඊට වැඩිය පුළුල් දෙයක් එතන තියෙන්නේ. ඒ වගේ බෞද්ධ ව්‍යාපාරිකයෙකු කියන්නේ මේ ඒ ව්‍යාපාරික ස්ථානයේ බුදු පිළිමයක් සාගෙන ඒකට පානපත්තු කරන කෙනෙකුට නෙමෙයිනේ. එයින් කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. දැන් ඔය එක්තරා ව්‍යාපාරික මහත්මයෙකු මට කීවා මේ එතුමා නිතරම උදේම පන්තිල් අරගෙන තමයි ව්‍යාපාරය පටන් ගන්නෙ මල් පූජා කරලා. ඒ වගේම ලොකු දන් දෙනවා ඒ පන්සලට එහෙම. ඉතින් ඒ වුණාට ව්‍යාපාරේ හරිම පහළ මට්ටමක තියෙන එක දිනු වෙන්නේ නැහැ. නමුත් ඊට අල්ලපු කඩේ මුස්ලිම් කඩයක්. ඉතින් එයා පන්සල් යන්නේත් නැහැ. බුදුහාඳුරන්ට මල් පූජා කරන්නේත් නැහැ. නමුත් ව්‍යාපාරේ හොඳට දිනු වෙනවා. ඉතින් මේ බුද්ධ ආගම එච්චර ඇත්තක් නෙමෙයි නේද කියලා. දැන් එතුමා හිතන විදිහ ඉතින් මම පැහැදිලි කළා. එහෙම ඔබතුමා බෞද්ධයෙක් වෙන්නේ ඔය පානපත්තු කරූ පමණින් නම් අලක් පූජා කර පමණින් නම් ඒ බුද්ධ ආගම නම් ඉතින් ඇත්තක් නෙමෙයි. ඒක නම් බුද්ධ ආගම කියන්නේ. ව්‍යාපාරයේ තුල කොහොමද ඉන්නේ මිනිස් වෙන්නේ? ඒ නිසා මේ මුදලාලි උදේට පානපත්තු කරනවා කියලා කවුරුවත් කඩේට යන්නේ නැහැනේ. බුදුහාඳුරන්ට මල් පූජා කරනවා කියලා කවුරුවත් යන්නේ නැහැනේ බඩු ගන්න. ඈ එන කෙනෙකුට කොහොමද කතා කරන්නේ? පිළිගන්නේ කොහොමද? ඒ යම් විස්තරයක් ඇහුවා මිලේට ගන්න ආපු භාණ්ඩයක් ඒ ගැන කොහොමද විස්තර කරන්නේ? ගාන වැඩි කිව්වොත් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? වෙන දවසක එන්නම් කිව්වොත් කොහොමද සුහදව සමුදෙන්නේ? දැන් මේ කාරණා උඩ තමයි පාරිභෝගිකයන් ව්‍යාපාරික ස්ථානයකට යන්නේ. ඉතින් ව්‍යාපාරය දියුණු වෙන්න නම් ඒ ව්‍යාපාරය තුල කෙනෙකු බෞද්ධ විදිහට ජීවත් වෙන්න ඕනේ. දැන් මේ තමයි බුදුදහම. මේ තමයි අපි පුරුදු කරන්න ඕනේ අමාරුම දේ. අපිට පොය දවසක බෞද්ධයෙක් වෙන එක ලේසි. මේ ජීවිතයේ ඇතුලේ බෞද්ධයෙක් වෙන එක අමාරුයි. විය යුත්තේ ඇයි? එසේ නොවන තාක් කල් ওই ප්‍රශ්න ටික ඔහොම ඉතුරු වෙනවා. දැන් ඒ වගේ දැන් මේ ඔක්කොම ලොකු විස්තරයක් කියන්න උනේ අපි දැන් කියන අපි භාවනා කරන අය මාත් කියනවා මේ පින්නතුණු සමහර විට කියනවා ඇති. එහෙම කියන අය අපිට හම්බ වෙනවා. දැන් එන්න වැඩි වෙනවා භාවනා කරන අය. ඒ හොඳයි. දැන් මේ භාවනා කරන කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙකුටද? දැන් බොහෝ විට භාවනා කරන කෙනෙක් කියන්නේ ඇහුවාම දැන් ඔබ කොහොමද භාවනා කරන්නේ? ඉතින් ඒ ගැන කරන විස්තරේ බොහොම සමානයි. කිසියම් වෙලාවක් ගෙදරදී වාඩි වෙලා ඉන්නවා, නැත්නම් පන්සලේදී වාඩි වෙලා ඉන්නවා, භාවනා මධ්‍යස්ථානයක වාඩි වෙලා ඉන්නවා, උදේට හැන්දෑවට නිින්දට කලින් ඈරුණු පස්සේ. මේ තමයි මේන් අපි හිතනවා අපි භාවනා කරන කෙනෙකු බවට පත් වෙනවා, භාවනා යෝගියෙකු බවට පත් වෙනවා. ඉතින් සමහර විට මෙය අර ඉගෙන ගන්න අයෙකු බවට පත් වෙනවා වගේ පෙරපාසලේදී ලබන අර අධ්‍යාපනයක් තියෙනවනේ ගිහිල්ලා. ඔය පෙරපාසලුත් නෙමෙයි, ඊටත් කලින් තියෙන්නේ දැන් අවුරුදු දෙකේ තුනේ ඉඳලා ඒ වගේ. ඉතින් එතන ඉන්න සදාකාලිකව ඉන්න තැනක් නෙමෙයිනේ. ඔය වාඩි වෙලා ඉන්න පැය භාගෙදි හරි පැයේදි හරි අපි කරන්නේ කියන්නේ හිතන්නේ මොනවාද කියන එක උද නෙමෙයි අපි භාවනා යෝගීන් බවට පත් වෙන්නේ. ඒ අනිත් වෙලාවට කොහොමද හිතන්නේ, කොහොමද වැඩ කරන්නේ, කොහොමද ජීවත් වෙන්නේ? ධාරීතර ව්‍යාපාරික ස්ථානයේ කොහොමද යා වැඩ කරන්නේ? ඒ උදේනේ බෞද්ධ ව්‍යාපාරිකයෙක් කියන්නේ බෞද්ධ වෛද්‍යවරයෙකු වෙන්නේ. ඒ වෘත්තිය තුල කොහොමද ඒ තැනැත්තා බුදුදහම ප්‍රගුණ කරන්නේ? ඒ උදේනේ ඒ වගේ භවනා යෝගියෙකු හැදෙන්නේ අර මේ කොට්ටයක් උඩ වාඩි වෙලා පැයක් ඉන්නකොට ඒ ඉරියව්වෙන් නෙමෙයි. එතනදී කවුරුවත් හැදෙන්නේ නැහැ. ඒ ඊට කලිනුයි එයින් පස්සේ අපි කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් මේ ජීවිතයෙන් තමයි පුද්ගලයෙකු නිර්මාණය වෙන්නේ. ජීවිතයෙන් තමයි අපාය නිර්මාණය වෙන්නේ, දිව්‍ය ලෝකේ නිර්මාණය වෙන්නේ, විමුක්තිය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ජීවිතයේ භාවනාව කරන කෙනෙක් ජීවිතයේ තුල යෝගියෙකු. මේ අසපෝක යෝගියෙකු නෙමෙයි. බුදුහාමුදුරුව හැදුවේ එබඳු සමාජයක්. එතන ජීවන ප්‍රතිපදාවක් විදිහට අපි කවුරුත් බුද්ධ ධර්ම විස්තර කරනවා නේ. බැලුවාමත් එහෙම තමයි. දැන් මේ කාරණේ මීට වැඩියම හිතන විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපි මෙතනදි පුහුණු වෙන්න හදන්නේ එක ක්‍රමයක් අරගෙන ඒ ක්‍රමයේ තුලට තව තව ගැඹුරට යන එකට වැඩිය අපි භාවනා ක්‍රම කීපයකට පුරුදු කරන්න අදහස් කරනවා. හැබැයි ඊට වැඩිය මේ ඉන්න කාලය තුල කොහොමද අපේ ජීවිතයේ ඇතුලේ යෝගියෙකු බවට පත් වෙන්නේ. යෝගියෙකු බවට පත් වෙන්න බෑ අමුතු ඇඳුමක් ඇඳගත්. යෝගියෙකු බවට පත් වෙන්න බෑ කොණ්ඩේ වවාගත්තට, කොණ්ඩේ කැපුවට, රැවුල වවාගත්තට, රැවුල කැපුවට. එහෙම යෝගියෙකු බවට පත් වෙන්න බෑ. එය ඊට වැඩිය මේ අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන්නට ඕනේ පරිවර්තනය. අන්න ඒ ගැනයි අපි මේ අවධානය යොමු කරන්න හදන්නේ, සාකච්ඡා කරන්න හදන්නේ. ඒ නිසා මේ ඔය හිත එකඟ වෙන්නේ නැති එක, හිත දුවන එක, මේ ඒ වගේ අපි කවදත් භාවනාවේදී කතා කරන කාරණා තියෙනවනේ. ඒවා ගැන ඉතර ලත වෙන්න යන්න එපා. මේ අද දවසේ හිත දුවනවා වගේම මේ වැඩසටහන ඉවර වෙන දවසෙත් හිත දිව්වොත් ඒ ගැන කලබල වෙන්න එපා. ඒ භාවනාව අනේ මගේ භාවනාව හරි ගියේ නැහැ, තාමත් මගේ හිත දුවනවා. ඒ මිනුමක් කරගන්න එපා. ඔය හිත දුවනවා කියන එකෙන් මේ හිත දුවනවද නැද්ද කියන කාරණයෙන් අපේ භාවනාවේ දියුණුව ප්‍රගතිය මනින්න බෑ. ඒ වෙනම කාරණයක්. ඔය ප්‍රශ්නේ රහත් තුනක් විසඳෙන්නේ නැහැ. ඔය අපි හිත දුවනවා කියන කාරණය, අපි හිත දුවනවා කියලා අදහස් කරන දේ මේ රහත් වීමෙදි සිද්ධ වෙනවා. ඒ රහත් වෙනවා කියන එක ඊට වඩා වෙනස්. එතන තියෙන අවබෝධයක්. ඔය හිත දුවනවා කියන එක වෙනවා. හිතෙනවනේ, හිත දුවනවා කියන්නේ හිතන එකනේ. ඉතින් සිටීම කියන එක සිද්ධ වෙනවා. ඒතර ඒ සිටීම නවත්තන්න නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔය භාවනාවේදී අනිවාර්යයෙන්ම අපි අහන ප්‍රශ්නයක් මේ හිත දුවනවා භාවනා කරගන්න බෑ කියේ. ඒ ප්‍රශ්නේ නැගෙන්නෙම මේ හිත දුවන්න හොඳ නෑ, හිත එකඟ වෙන්නට ඕනේ, සිත දිවීම භාවනාව නෙවෙයි කියන පදනෙම ඉඳගෙන. ඉතින් ඒ පදනම අයින් කරන්න. ඒ පදනම ඕනේ නෑ. මේ හිත එකඟ කරන්න නෙමෙයිනේ අපි මේ දවස් කීපේ මහන්සි වෙන්නේ. උත්සාහ කරන්න ඊට වැඩිය පළල් අරමුණක් නේ තියෙන්නේ, ඊට වැඩිය ගැඹුරු ඉලක්කයක් නේ තියෙන්නේ, ඊට වැඩිය එහාගිය අරමුණකට නේ අපි මේ මහන්සි වෙන්නේ. ඉතින් ඒ ගමනේ යනකොට සමහර වෙලාවට හිත එකඟ වෙයි, සමහර වෙලාවට හිත දුවයි, දිවවත් නැතත්. අනේයි විශේෂම කාරණය සිතුනත් නොසිතුනත් ඒ අවස්ථා දෙකේදීම කොහොමද භාවනා කරන්නේ? හිත එකඟ වුණු පමණින්ම භාවනාවක් එතන නොවෙන්න පුළුවන්. එකඟ වූ සිත ගැන භාවනා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එකඟ වූ සිත ගැන භාවනා නොකරනවා නම්, එකඟ වූ සිත ගැන කෙනෙකු භාවනා යෝගී නොවනවා නම් එතන භාවනාවක් නැහැ. ඒ වගේම එකඟ නොවූ සිත ගැනත් අපි භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර එකඟ නොවූ සිත ගැන අපි භාවනා නොකරනවා නම් එතනත් භාවනාවක් නැහැ. ඒතර භාවනාව තියෙන්නේ හිත එකඟ වුණාද නැද්ද කියන එක උඩ නෙමෙයි. ඒ ගැන භාවනා කරනවද නැද්ද කියන එක උඩ. හිත එකඟ වීම ගැනත් අපිට භාවනා කරන්න පුළුවන්. එකඟ නොවීම ගැනත් භාවනා කරන්න පුළුවන්. අන්න ඒ භාවනාවයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ. මේක අමුතු දෙයක් නෙමෙයි, අපි කවුරුත් දන්න කාරණයක්. මේ එකතු වෙලා පුරුදු වෙන්න හදන්න.